ගරු තුචාර ඉන්ද්‍රනිල් අමරසේන මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා.
බොහොමස්තුති ගරු මූලාසනේ මන්ත්‍රීතුමියනි, අද ඉතාමත්ම වැදගත් අමාත්‍යංශයක් අධ්‍යාපන අමාත්‍යංශය හා සම්බන්ධ වැශීර්ෂයේ සාකච්ඡා වෙන දවස. දැන් අපි දකිනවා මේ අයවැය ලේඛනයේ සමස්ත වියදම් අතර බිලියන් 613ක් මුදල් අමාත්‍යංශයට මෙම් වෙනකොට ප්‍රතිශතයක් හැටියට 16.8ක්, ආරක්ෂක අමාත්‍යංශයට 410ක් මෙම් වෙනකොට ඒක සමස්ත වියදමෙන් 111ක්, ඒක පොලිසිය මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයට ආයෙත් බිලියන් 129ක් මෙම් වෙනවා. ඒක සමස්ත වියදමෙන් 3.5ක්, සමස්ත යුද හමුදාව සහ පොලිසිය සියලු සමස්ත ආරක්ෂක අංශ සඳහා රුපියල් බිලියන 539ක මුදලක් වෙම් වෙනකොට අධ්‍යාපන අමාත්‍යංශයට වෙම් වෙන්නේ රුපියල් බිලියන 232යි. ඉතින් මං එතනින්ම පටන් ගන්නවා නම් මේ අපේ රටේ අද ආරක්ෂක හමුදාවන් මේ විදේශ ආක්‍රමණයක්වත් අභ්‍යන්තර ගැටුමක් කැරැල්ලක් කුමන්ත්‍රණයක් මුකුවන් නැති වෙලාවක ආරක්ෂක හමුදාවන් නඩත්තු කිරීම සහ සංවර්ධනය කිරීම සහ ඔවුන් තර කිරීම සඳහා යොදන වියදමෙන් හරි අඩක්වත් අධ්‍යාපනයට දාලා නැති අවස්ථාවක තමයි අපි අද මේ විවාදය අපිට කරගෙන යන සිද්ධ වෙන්නේ. ඉතින් එක්කම දැන් අද අපි බලපුවාම අද ළමයෙකුට මේ පාරක බෙසෙස් බද්දත් එක්ක ඒ අධ්‍යාපන යෙදවුම් වල මිල ඒකෝ කොලේ ඉඳලා හාප් සීට් කොලේ ඉඳලා CR පොතක ඉඳලා පොත පෑන පැන්සල ඒ ඉගෙනුම් උපකරණ කිසිම දෙයක් මිලදී ගන්නට බැරි මට්ටමකට අද පත් වෙලා තියෙනවා. අද දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ඉතාමත්ම නරක තැනකට ගිහිල්ලා බැරි අහිංසක දෙමව්පියන් බරපතල ප්‍රශ්නයකට අද පත් වෙලා තියෙන තත්ත්වයක් අද මේ ප්‍රායෝගික සමාජය තුළ තියෙනවා. එතකොට වසර 3ක ඉඳලා කලින් කෝවිඩ් අර්බුදය නිසා අපේ අධ්‍යාපනය බිඳ වැටුණා. ඊළඟට දැන් මේ තියෙන ආර්ථික අර්බුදය නිසා දැන් අද වසර 3ක අවම වශයෙන් වසර 3ක ඉඳලා අර නිසි ආකාරයකට ගලාගෙන ආපු අපේ අධ්‍යාපන රටාව අද විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ළමයින්ගේ අධ්‍යාපනය බිඳ වැටලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වුණා මේ අවස්ථාවේදී හරි මේ සඳහා විසඳුමක් ලැබේ කියන එක. ඒක මම අවධානය යොමු කරන්න ඕනේ. මම හිතන්නේ අධ්‍යාපන ඇමතිතුමා මේ ස්ථානයේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පහුගිය ආණ්ඩුව වෙලාවේ ජාතික පාසල් 1000ක වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. රට පුරාම ලොකුවට ප්‍රචාරණයක් දීලා ජාතික පාසල් 1000ක වැඩසටහනක්. ජාතික පාසලකට හම්බුනේ මිලියන 2යි. 1 මිලියනයක් ගේට්ටුවට, 1 මිලියනයක් බෝඩ් එකට. අද ගේට්ටුවයි බෝඩ් එකයි බලාගෙන ඉන්නවා ඒ ජාතික පාසලට අවශ්‍ය වෙන අනෙකුත් සම්පත් ටික ලැබෙනකම්. ඉතින් මෙන්න මෙහෙම මේ පැලස්තර විසඳුම් ටිකක් තමයි මේ වැඩ ටික කළේ. මිලියන 1 මිලියනයක් ගේට්ටුවට, 1 මිලියනයක් තාප්පෙට බෝඩ් එකට. ඉතින්
PL නිශාන්ත
මේ සභාව නොමග යවන්න හදන්න එපා. මොකද ජාතික පාසල් සංකල්පය ඇතිකරා වගේම අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම ඔබ ගිහිල්ලා බලන්න ආරම්භ කරපු ස්ථානවල මොනතරම් මිලියන සංඛ්‍යාවක් අපි මේ ජාතික පාසල් සංකල්පයට ලබා දීලා තියෙනවද කියලා එක පාසලකට.
තමුන්නාන්සේ කොහොම කිව්වත් තමුන්නාන්සේට පිළිගන්න වෙනවා. බෝඩ් එකට මිලියනයයි ගේට්ටුවට මිලියනයයි දුන්න ජාතික පාසල් 1000ක වැඩසටහන ක්‍රියාත්මක වුණේ නැද්ද අධ්‍යාපන අමාත්‍යාංශය තමුන්නාන්සේලාගේ කාලේ? හැබැයි මගේ වෙලාව අවශ්‍ය මේක සම්බන්ධ. ඔව්, ඉතින් ඒ නිසා තමුන්නාන්සේ මොනවා කතා කළත් එතුමා වෙලාව දෙනවා නම් මම මේකට සූදානම්. බෝඩ් එකට 110,000යි, ගේට්ටුවට 110,000යි, ජාතික විද්‍යාල ජාතික පාසල් 1000 සංකල්පය. ඉතින් අධ්‍යාපනයට නම් අර CTB එකට කෙරුවා වගේ, එයා ලංකායකට කෙරුවා වගේ, පෙට්‍රෝලියම් එකට කෙරුවා වගේ අධ්‍යාපනය හැසිරීමේ එක අවස්ථාවක් ගැන තමයි මම මේ කිව්වේ. ඒ බෝඩ් එකයි ඒ ගේට්ටුවයි බලාගෙන ඉන්නවා ජාතික පාසලකට අවශ්‍ය වෙන අනෙකුත් ගුණාංග, ඒ අවශ්‍ය වෙන උපකරණ සහ සම්පත් ටික ළඟා වෙනකන්. ඒ නිසා PL නිශාන්ත ඇමතිතුමා කරුණාකරලා බෝඩ් එකයි ගේට්ටුවයි දීලා ජාතික පාසල් හදන සංකල්පයට එන්න එපා කියන කාරණයි කියනවා. එතකොට දරුවන්ගේ පෝෂණ දීමනාව දරුවන්ගේ පෝෂණ දීම නැතුමා
ඔබතුමාගේ කතාවේදී උත්තර දෙන්න මොකද
දරුවන්ගේ පෝෂණ
දීම
කතා කරන්න ඕනේ
ගරු මන්ත්‍රීතුමා බෝඩ්ලෑල්ලටයි එහෙම නැත්නම් වෙනත් දෙයකට සීමා වෙන්න නෙවෙයි ඒ වැඩපිළිවෙල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්‍රියාත්මක කළේ ඒක පැහැදිලිවම දන්නවා අධ්‍යාපන අමාත්‍යංශ හැබැයි ඒ වැඩපිළිවෙලට ඉස්සෙල්ලා අපි මුදල් දුන්නා ඔබ කියන විදිහට අනිකුත් අමාත්‍ය මේ පාසල් වලටත් ඒ මුදල් ලබා දුන්නා හැබැයි ඒ
දැන් ඒක තමයි මම කියන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂත් නැහැ බෝඩ් එකත් නැහැ බෝඩ් එක තියෙනවා ගේට්ටුවක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නැහැ ඒ නිසා තමයි මම කියන්නේ තමුන්නාස කරුණා කරලා ඒවා ගලපලා ගන්න කියන එක ඉතින් ඒකම අපි කතා කරන්න ඕනේ මේ දරුවන්ගේ පෝෂණ දීමනාව මම හිතන්නේ රුපියල් 60ක මුදලක් තමයි තාමත් ලැබෙන්නේ අපි මේක අධ්‍යාපන ඇමතිතුමාට කලිනුත් රුපියල් 100ක් කරා කියලා එතුමා කියනවා නමුත් රුපියල් 100 කියන එකත් අද මේ තියෙන ආර්ථික අවපීඩනයත් එක්ක ඇත්ත වශයෙන්ම ගලප ගන්න බෑ අපි යෝජනා කරනවා කරුණාකරලා දරුවන්ගේ පෝෂණ දීමනාවේ ප්‍රමාණය වැඩි කරන්න කියන එක. එතකොට ගුරුවරුන් පිළිබඳව කතා කරනවා නම් ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්න තාමත් විසඳිලා නැහැ. ඔවුන්ට සාධාරණ වේතනයක් ලැබෙන්න ඕනේ. එතකොට විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම හා සම්බන්ධව විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයන් හා සම්බන්ධව ඒවක් වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ මේවා දිගින් දිගට අදින්න එපා කියන කාරණේත් අපි මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. එතකොට අධ්‍යාපන ඇමතිතුමාගේ අවධානයට යොමු කරනවා මේ අනධ්‍යයන කණ්ඩායම් පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා දන්නවා මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හා සම්බන්ධව විශාලම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ අනධ්‍යයන සේවකයන්ගේ උසස් වීම, ඔවුන්ගේ මාරු වීම, ඒ ඔවුන්ගේ ප්‍රවීණතාවයන් පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් සකස් කරුවොත් හොඳයි කියන කාරණේ මම මේ අවස්ථාවේදී කියනවා. එතකොට දැන් බොහොම ප්‍රසිද්ධ කාරණයක්. දැන් මේ ගුරුවරියන්ගේ ඇඳුම දැන් සාරියද, ලුන්ජියද, කලිසමද මොකද්ද කියන ප්‍රශ්නේ. මම හිතන්නේ මේක අපි ඒ තරම් ලොකුවට ගත යුතු කාරණයක් නම් නෙවෙයි. දැන් මේක මම මගේ අපේ පක්ෂයේ අධ්‍යාපන සේවක සංගමේ සභාපතිවරයා හැටියට මම මේක බොහොම මැදිහත් විදිහට මම දකිනවා. කාන්තාවක් හැටියට සාමාන්‍යයෙන් මේ ඇඳුම ගැන අපිට නිර්ණායක නැහැ. මොකද ඔය සාරිය අපිට ආවේ මේක මේ අපේ රටේ ඉපදිච්ච ඇඳුමකුත් නෙවෙයි. මේක අපිට ආවේ ඉන්දියාවේ. එතකොට හැබැයි මම විශ්වාස කරනවා කාන්තාවක් ගුරුවරියක් වෘත්තියක් හැටියට යම් සීලාචාර ගෞරවයක් ඇති වෙන ආකාරයකට ගෞරවනීය ඇඳුමක් ඇඳිය යුතුයි කියන ස්ථාවරය තුළ මම ඉන්නවා. හැබැයි කාන්තාවකගේ ඔවුන්ගේ පහසුව ඔවුන්ට යම් තියෙන ශාරීරික ක්‍රියාකාරකම් වල පහසුව වෙනුවෙන් ඔවුන්ට යම් පහසුවක් ඇති විය යුතුයි කියලත් මම විශ්වාස කරනවා. හැබැයි ඒකම මම කියන්න ඕනේ මම මේක ආර්ථිකමය වශයෙන් දකිනකොට අද මේ රෙදි ආර 7-8ක රෙදි පටල ගන්න පුළුවන් ආර්ථිකයක් නෙමෙයි අද ඇති වෙලා තියෙන්නේ. දැන් සාරියක් කියලා ගත්තාම ඔසරියක් කියලා ගත්තාම ඒකට ඒ යටට අඳින්න තියෙන සායවල් අරවා මේවා සේරම ගත්තාම රෙදි ආර 7-8 කටයුත්තක්. අද මේ තියෙන ආර්ථික ගැටලුවත් එක්ක ඒ රෙදි ආර 7-8 පටලවාගෙන කෙනෙකුට තමන්ගේ රැකියාවල් කරන්න පුළුවන්ද කියන කාරණයක් මම මේ අවස්ථාවේදී කියනවා. ඒ නිසා මේ රෙදි ගැන රෙද්දක එල්ලිලා ඉන්නේ නැතුව ඒ පාසලකට අවශ්‍ය වෙන පහසුකම් ගුරුවරුන්ට අවශ්‍ය වෙන පහසුකම් සඳහා කටයුතු කරන්න කියන කාරණෙත් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඊළඟට දැන් අර අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයා විශ්වවිද්‍යාල ගැන කතා කරනවා. එතුමා කියනවා දැන් අවුරුදු 30 ඉක්මවලා මෝරපු අය විශ්වවිද්‍යාලවල ඉන්න ඕනේ නැහැ කියන එක. හරි, මමත් එකඟයි. දෙයක් එක විභාගයක් එක සබ්ජෙක්ට් එකක් මිස් වුණා නම් ආපහු රිපීට් කරලා අවුරුද්දකින් දෙකකින් යා යුතුයි. ඒ වගේ විතර දාන්න ඕනේ නැහැ. ඒ විශ්වවිද්‍යාලවල ඉඳගෙන ඒ හරහා වෙනත් දේශපාලන ව්‍යාපාර අර හිඟන්නට තුවාලේ හොඳ කරගත්තාම හිඟා ගන්න බෑ වගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යභාවය කියන කවභාවිතය යොදනවට මාත් එකඟ නැහැ. එතකොට චීවරය හා සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා කතා කළා. හැබැයි එතන මම හිතන්නේ අපිට කතා කරන්න දෙයක් තියෙනවා. මොකද දැන් භික්ෂූන් වහන්සේලාට සාමාන්‍ය උපාධියක් හැදෑරීමේ අවස්ථාව තිබිය යුතුයි. එහෙම නොවුනොත් මම දකින්නේ බුද්ධිමත් භික්ෂූ පරපුරක් අපිට අනාගතය තුළ අපිට ගොඩනගා ගන්නට ඒක යම්කිසි බාධාවක් විය හැකියි. ඔවුන්ට යම්කිසි උපාධිය ලබා ගැනීමෙන් පසු යම්කිසි සාධාරණ කාරණා තුල සිවුර ඇතාරීමට සිද්ධ වෙන අවස්ථා ආවොත් මම හිතන්නේ ඒකේ ඇයට සිද්ධ කරන අපහාසයක්. හැබැයි සිවුරක් දවටගෙන ඒ හරහා සිවුර කියන කාරණය මුවා කරගෙන වෙනත් ජාවාරම් කරනවා කියන එක ඒක තව කාරණයක්. ඉතින් අපි දකිනවා දැන් වෙනත් ආගම්වල කතෝලික ආගම්වල වගේ පූජකවරයෙක් ප්‍රගුණ කරන්න ඔවුන්ට විශාල වියදමක් යනවා. ඔවුන්ට විශාල විෂය පද්ධතියක් ඉගෙන ගන්න වෙනවා. කටහඬ පවා ඔවුන්ගේ පුහුණු කරනවා. ඉතින් ඒ වගේ ආගම හා සම්බන්ධ උපාධියක් ආගමක ප්‍රචාරය හා සම්බන්ධ උපාධියක් අපි රජයෙන් ලබා දෙනවා නම් පිරිවෙන් හරහාරි අන්න එතරම්දි සාධාරණත්වයක් තියෙනවා. සිවුර තුල ඉඳගෙන ඉගෙනගෙන සිවුර අතහැර යෑමෙන් යෑමේ අයිතිය තහවුරු කර ගැනීම පිළිබඳව එතන අයිතියක් තියෙනවා. එහෙම නැතුව සිවුරක් අඳගත් තැනැත්තෙකුට ශාස්ත්‍ර ඥානය ලබා ගැනීමේ අයිතිය උල්ලංඝනය කරනවා කියන එක මම හිතන්නේ දිගින් දිගටම කතා කළ යුතු කාර්යයක්. එතකොට දැන් අර 80% අනිවාර්යෙන් ලැබෙන වසරේ ඉඳලා බලනවා කියලා දැන් ප්‍රතිපත්තියක් එන්න යනවා ළමෙන්ගේ පැමිණීම. ඒක හොඳයි. හැබැයි අපි කල්පනා කරන්න ඕනේ පාසල් අධ්‍යාපනයට වඩා ටියුෂන් අධ්‍යාපනය පෞද්ගලික අධ්‍යාපනය ඉදිරියට ගිය ඇයි? එතකොට පෞද්ගලික ගුරුවරයා පාසල් ගුරුවරයා අභිභවා ඉදිරියට ගිය ඇයි? වැඩියෙන් ශිෂ්‍යයින් ටියුෂන් කරා යොමුවන්නේ ඇයි? අන්න අර පාසල තුනට පැමිණීම 80% කියන කාරණය බලනවා නම් ඒ ගැන අනිවාර්යෙන් නීති රීති දානවා නම් පෞද්ගලික අධ්‍යාපනයට ශිෂ්‍යයින් ඇදෙන්නේ ඇයි කියන කාරණය දිහා ආපහු හැරිලා බලන්න වෙනවා. එහෙමනම් අපිට බලන්න ඕනේ අලුත් ඉගෙනුම් උපකරණ ඒ ගුරුවරයාගේ යාවත්කාලීනව ඔහු දිනපතා අප්ඩේට් වීම ඒ පාඩම් වලට සූදානම් වීම අලුත් අලුත් ක්‍රමවේද මේ සියල්ල පාසල් ගුරුවරයා අභිබවා ටියුෂන් ගුරුවරයා ගිහිල්ලා තියෙනවා. එහෙමනම් රජයක් හැටියට රජයකට යුතුකමක් තියෙනවා කරුණා කරලා අර තාප්පෙට ලක්ෂ 10යි බෝඩ් එකට ලක්ෂ 10යි දෙන ගොන් අධ්‍යාපන සංකල්ප පැත්තකට දාලා පාසලකට අවශ්‍ය වෙන අධ්‍යාපනයට අවශ්‍ය වෙන සැබෑ පහසුකම් ලබා දීමට අයිතියක් තියෙනවා. ඒක මම අධ්‍යාපන ඇමතුමාගේ අවධානය යොමු කරන්න ලෑස්ති. මේ පෙරේද අපිව හම්බුණා මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කණ්ඩායමක් සැලසුමක් ඇති වෙලා තියෙනවා විද්‍යාපීඨ වල ඉගෙන ගන්න ශිෂ්‍යයින්ට උපාධියක් දක්වා ඒක දීර්ඝ කරන්න. හැබැයි ජාතික අධ්‍යාපන ආයතනයේ ඉල්ලීමක් තියෙනවා විද්‍යාපීඨ 17ට වෙන වෙනම උපාධි දීමේ හැකියාව නැති කරන්න එපාය. ඔව්.
නා කරන්නේ ඒක මතයක් දරන පිරිස මේ 19 පීඨ බවට පත් කරගෙන එක විශ්වවිද්‍යාලයක් හදන්න. එතකොට ජාතික තව පිරිසක් එන ජාතික අධ්‍යාපන ආයතනයේ විශ්වවිද්‍යාලය කළා අරමතික පීඨ කරන්නේ ලෝය මත දෙක තමයි
තියෙන්නේ. නෑ ඒක තමයි. දැන් එතනදි මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ 17 ටෝන විදිහට උපාධි ප්‍රදානය කරන්න ගියොත් මොකද ලංකාවේ එකම විභාගයකට මූණ දෙන එකම ශිෂ්‍ය කණ්ඩායමක් ගුරුවරුන්ට 17 තැනකින් එන උපාධි. ඒ නිසා මම ඔබතුමාට මමත් ඉල්ලා සිටිනවා ඒක මූලික ස්ථානය මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ මූලික ස්ථානය බවට පත් කරලා ඒ කටයුත්ත කරන්න කියන ඉල්ලීම මම කියනවා. එතකොට පාසල් විෂ මත්ද්‍රව්‍ය ගැනත් මම යමක් කියන්නට ඕනේ. පාසල් විෂ මත්ද්‍රව්‍ය ගැන මම හිතන්නේ අපි කනගාටු විය යුතුයි ගරු ඇමතිතුමා. මේ ආරක්ෂක හමුදාවන් වෙනුවෙන් අපි බරපතල මුදලක් වෙන් කරනවා. හැබැයි පාසල් වල අද මත්ද්‍රව්‍ය ව්‍යාපාරය යහමින් ක්‍රියාත්මක වෙනවා. මේක මේ ආරක්ෂක හමුදාවන්ගේ සහයෝගයත් යොදාගෙන කරුණා කරලා මේ තියෙන කටයුත්තට පිළියමක් යොදවොත් හොඳයි කියන කාරණය මම කියනවා. එතකොට ළමා මන්ද පෝෂණය මේ වෙනකොට අපි පිළි අරගෙන තියෙනවා. දැන් අමාත්‍යංශයෙන් පිළිගත්තා ළමා මන්ද පෝෂණය 42%කින් ඉහළ ගිහිල්ලා කියන එක. මේක මං හිතන්නේ පව් වැඩක්. දරුවෙක්ගේ තියෙන සියලු වර්ධනයන් එතකොට මනස මොළය ශරීරය ක්‍රියාකාරකම් ඒ බුද්ධිය ඒ සියලු දේවල් වර්ධනය වෙන්නේ මේ ළමා කාලය තුල. එතකොට දක්ෂ ක්‍රීඩකයෝ දක්ෂ නිමැවුම්කරුවෝ දක්ෂ වෘත්තිකයෝ උගතුන් බුද්ධිමතුන් මේ සියල්ල ගොඩනගන්න අපේ පරපුරට අපි හොඳ පෝෂණයක් අපි දෙන්න ඕනේ. දැන් මේක අපි අර මං හිතන්නේ නාගසේන වස්තුවේ තියෙන්නේ බොල් විනා වියක් නැති කලවිටක්සේ. ඒ කියන්නේ බොල් මිසක් වී ඇටයක් නැති කමතක් වගේ රටක් අද අපේ රට අද පත් වෙලා තියෙනවා. දැන් අපේ මේ ළමා පරපුරට අවශ්‍ය වෙන පෝෂණය නැහැ. ඒ අයට අවශ්‍ය වෙන ප්‍රෝටීන් ටික විටමින් ටික ඒවා කිසිම ගංජා බීලා හරියන්නේ නැහැ ඩයනා. ළමයින්ට අවශ්‍ය වෙන පෝෂණය ඒ සියල්ල ඒවා තියෙන්න ඕනේ. ගංජා ගහලා ළමයි හදන්න බෑ. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ අර බොල් විනා වියක් නැති කලවිටක් වගේ අර බොල් මිසක් වීයට නැති කලවිටක් වගේ රටක අපි මම හිතන්නේ මේ ළමා මන්ද පෝෂණය මේ මේ මැටි කවලා ළමයි හදන්න බෑ. කරුණාකරලා වාඩි වෙන්න. ඒ නිසා අපි කියන්නේ කරුණාකරලා ළමා මන්ද පෝෂණය 42%කින් ඉහළ ගිහිල්ලා කියන කාරණය මම හිතන්නේ අද පිළිඅරගෙන තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යාංශයත් මේක පිළිඅරගෙන ඉන්නවා. ඒ නිසා මම යෝජනා කරන්නේ අය ඩයනල වගේ ඇමතිවරයන්ට මේ
ඔබතුමයි කාලය අවසානයි
මේ ප්‍රසන්න රණවීරලා වගේ අයට මේ මේ මැටි ප්‍රමෝට් කරනවටත් වඩා මේ අපේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාව මේගේ දරුදරියන් අහිංසක දරුදරියන්ගේ මේ පෝෂණය කරන අපි මීට වැඩිය සැලකිලිමත් වෙමු කියලා කාරණය කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
ස්තුතියි.
බොහොම ස්තුතියි.
ගරු ගීතා කුමාරසිංහ ඇමතිතුමිය ඔබතුමීට මිනිත්තු 13ක කාලයක්
තියෙනවා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි මේ රටේ මුළු ජනගහනයෙන් 52%ක් පමණ වන කාන්තාවන් සහ 33.44% වන අවුරුදු 19 දක්වා වන ළමා ප්‍රජාව වෙනුවෙන් ස්ථාපිත ප්‍රධාන රාජ්‍ය යාන්ත්‍රණය වන කාන්තා ළමා කටයුතු සමාජ සවි බැල ගැනීම අමාත්‍යාංශය වෙනුවෙන් කාන්තා හා ළමා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස මෙම සභාව ඇමතීමට ලැබීම සතුටට කාරණයකි. ඒ වගේම ළමුන් හා කාන්තාවන් වෙනුවෙන් මෙම කතාව ඉදිරිපත් කරන්නේ නිදහසින් පසු ශ්‍රී ලංකාව මූණ පා ඇති උග්‍රතම ආර්ථික සමාජ අභියෝග හමුවේ බව සැලකිල්ලට ගැනීම වැදගත්. මාගේ අමාත්‍යාංශයේ කාර්යභාරය වන්නේ ළමුන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු වී ඔවුන්ට හිතකාමී හා යහපත් ශ්‍රී ලාංකික සමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු කිරීමයි. එහිදී නීති රීති සැලසුම් සම්පාදනය ව්‍යාප්ති ක්‍රියාත්මක කිරීම නියාමනය හා සම්බන්ධීකරණය සිදු කෙරෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර හා ජාතික ප්‍රමුඛතාවයන් කාලීන අවශ්‍යතාවයන් අනුවයි අප කටයුතු කරන්නේ. මාගේ අමාත්‍යාංශයේ ළමුන් සඳහා ආයතන 4කුත් කාන්තාවන් සඳහා ආයතන 2කුත් ක්‍රියාත්මකයි. 2022 වර්ෂයේදී ප්‍රධාන සංවර්ධන සහ සුබසාධක වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලියන 5,870ක මුදලක් වෙන් කර තිබූ අතර ඔක්තෝබර් මාසයේ අවසන් වන විට ඉන් 178ක ඉහළ ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා. 2022 වර්ෂයේදී මුල්ලමාවිය දරුවන්ගේ යහපත වෙනුවෙන් අතිවිශාල සේවාවක් ඉටු කළා. මුල්ලාමාවිය සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 5,650ක මුදලක් වියදම් කළා. එයට යටතේ ගර්භණී හා කිරිදෙන මව්වරුන්ට පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීම සඳහා රුපියල් 2,000ක මාසික දීමනාවක් මාස 10ක් සඳහා ලබා දීමට කටයුතු සලස්වා තිබෙනවා. මීට අමතරව අපි දැනට මාසිකව ලබා දෙන පෝෂණ දීමනාවට අමතරව තවත් රුපියල් 2,500ක අමතර දීමනාවක් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් හරහා ඉදිරි මාස 4 සඳහා ලබා දීමේ මූලික කටයුතු ආරම්භ කර තිබෙනවා. දැනට ශ්‍රී ලංකාවේ පෙරපාසල් ළමුන් 5,78,160ක් සිටින අතර දැනටමත් ඔවුන්ගෙන් 90,635ක් සඳහා උදෑසන ආහාර වේල ලබා දීමට කටයුතු සිදු කරනවා. 2023 වර්ෂයේදී එම ප්‍රමාණය 1,55,000 දක්වා වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් වතු ආශ්‍රිත දරුවන් 35,000කුත් සමග. ගරු මන්ත්‍රීතුමියනි, අපේ රටේ ඉතාම අවදානම් තත්ත්වයේ සිටින අනාථ අත්තල අසරණ නීතිමය හා ගැටලුවලට භාජනය වූ ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර සුභසාධනය සහ සංවර්ධනය තහවුරු කිරීම සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම පරිවාස සේවයට අදාළ නීතිය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම වශයෙන් පුහුණු හා පර්යේෂණද සිදු කරනවා. එසේම මෙම දෙපාර්තමේන්තුව මගින් පාසල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම වසරේ හඳුන්වා දුන් අත්තල මාපිය අනුග්‍රහක ක්‍රමයත් සිප්සවි අධ්‍යාපන වැඩසටහන් ක්‍රමයත් ඇතුළු අධ්‍යාපන ආධාර ක්‍රම කීපයක්ම ක්‍රියාත්මකයි. අත්තල අනුග්‍රහක මාපිය යෝජනා ක්‍රමය තව දුරටත් ශක්තිමත් කිරීමට බාහිර පාර්ශ්වයන්ගේද මැදිහත් වීම ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒකාබද්ධව දැඩි පෝෂණ ඌනතාවෙන් පෙළෙන දරුවන් 20,000ක් සඳහා අත්තල වැඩසටහනට බද්ධ කර රුපියල් 15,000 බැගින් මාසික දීමනාවක් ලබා දීමට සැලසුම් කර තියෙනවා. දැනට රටවල තුල පවතින සමස්ත ළමා නිවාස සංඛ්‍යාව 379ක් වෙනවා. ඉන් 47ක්ම රජයේ ළමා නිවාස වන අතර 332ක් පෞද්ගලික සුභසාධක ආයතන මගින් පාලනය වෙනවා. ඒ අනුව ළමා නිවාසගත ළමුන් සංඛ්‍යාව 10,632ක් වෙනවා. ළමා අපයෝජන වැළැක්වීම සහ එවැනි අපයෝජන වලට ගොදුරු ළමුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට අදාළ සේවා සම්පාදනය ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් රජයට උපදෙස් ලබා දීම රජය හා පෞද්ගලික අංශයේ මෙන්ම සිවිල් සමාජයේ සිදුවන ළමා අපයෝජන වැළැක්වීම වින්දිතයින් ආරක්ෂා කිරීම අධීක්ෂණ නියාමය හා පසු විපරම් කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යභාරයයි. ළමා ආරක්ෂක අධිකාරිය මෙම වසරට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කර අවසන් වෙමින් පවතිනවා. ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල හා නිලධාරීන් දැනුවත් කිරීම, ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම, ළමා ආරක්ෂාව සම්බන්ධ ජාතික දත්ත ප්‍රතිපත්තිය සංවර්ධනය කිරීම, ළමුන්ට එරෙහි හිංසනයේ වැළැක්වීම හා ප්‍රතිචාර දැක්වීමේ ප්‍රජාපාදක වැඩසටහන් මෙම ආයතනයේ නිටු කරනවා. පාසල් ළමා ආරක්ෂක කමිටු පිහිටවීමේ සුරැකුම් පවුව, ජාතික වැඩසටහන, පාසල් ශිෂ්‍ය නායකින් සඳහා ශිෂ්‍ය තානාපති වැඩසටහන්, පාසල් සඳහා ළමා මනෝවිද්‍යාව හා මනෝ සමාජීය වැඩසටහන් මේ අතර වැදගත් වෙනවා. අපයෝජන සහ අධිකරණ ක්‍රියාදාමයන් සම්බන්ධව සයිබර් නියාමන කටයුතු සිදු කිරීම හා ඒ තුළින් අපයෝජනයට ලක් වූ ළමුන්ගේ රැකවරණය සැලසීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. එසේම ළමා ගැබ් ගැනීම් වැළැක්වීම සඳහා පුළුල් ජාතික වැඩසටහනක් දැනටත් ක්‍රියාත්මක වෙනවා. ළමා ආරක්ෂාව පිළිබඳ නීති අධිකරණ ක්‍රියාවලියට වඩා කාර්යක්ෂමව හා ළමා හිතකාමී කිරීමේ අරමුණින් වින්දිත ළමුන් ද්විතීක වින්දිත භාවයට පත්වීම වැළැක්වීම සඳහා වීඩියෝ සාක්ෂි පටිගත කිරීම ඒකකයක් පිහිටුවා පවත්වාගෙන යාම ළමා ආරක්ෂක අධිකාරියේ තවත් විශේෂ වැදගත් වැඩසටහනක්. ළමා නඩු කටයුතු සම්බන්ධයෙන් පළාත්බද ළමා මහාධිකරණ ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. 19-29 ළමා උපකාරක දුරකථන සේවාව හරහා පැමිණිලි බෑරගැම පැය 24 පුරාම සිදු කරන අතර අදාළ අංශවලට යොමු කරමින් ළමුන්ගේ පැමිණිවලට වඩා ප්‍රශස්ත සේවාවක් සැපයීම මෙහි ප්‍රධාන කාර්යය වෙනවා. ගරු මන්ත්‍රීතුමියනි, ඔබ දන්නවා මේ රටේ සංවර්ධනයට ජාතිය පැවැත්වෙන කාන්තාව කොයිතරම් වැදගත්ද කියා. එම කාන්තාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කිරීමට මාගේ අමාත්‍යාංශයට පැවරී තිබෙනවා. මගේ අමාත්‍යාංශයෙන් කාන්තාවන් සල්බල ගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සමානතාවයේ තහවුරු කිරීම සහ කාන්තා හිංසනය වළක්වා ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට විශේෂ මැදිහත් වීමක් ලබා දී කටයුතු කරනවා. කාන්තාවන් සල්බල ගැන්වීම හා ආකල්ප වර්ධනය තම අවශ්‍යතාවයන් හා සංවර්ධනයේ තහවුරු කර ගැනීම උදෙසා කාන්තා සංවිධාන ජාලයක් ස්ථාපිත කිරීම සහ කාන්තාවන් සඳහා වන උපදේශන සේවා සැපයීම කරගෙන යනු ලබනවා. කාන්තාවන් සඳහා ආර්ථික සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, ධීවර කාන්තා පවුල් සඳහා ව්‍යවසායකත්වයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, විදේශගත වීමට අපේක්ෂිත කාන්තාවන් සඳහා විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීමද සිදු කරනවා. ශ්‍රම බලකාය කාන්ත ආදායකත් ඉහළ නැංවීම සඳහා රැකී අවස්ථා පුළුල් කිරීමත් ඇතුළු සියලු කාන්තා වැඩසටහන් ඒකාබද්ධ කර ලිය සරණ නමින් ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. හිංසනයට හා විවිධ අවප්‍රචෝජනයට ලක් වූ කාන්තාවන් හා අවුරුදු 18 අඩු ළමා විඳිතින්ට තාවකාලික රැකවරණය ලබා දීම සඳහා රැකවරණ මධ්‍යස්ථාන 9ක් පවත්වාගෙන යනවා. එසේම හිංසනයට ගොදුරු වෙන කාන්තාවන්ට සහනය සැලසීමේ අරමුණෙන් උපදේශන සේවා මධ්‍යස්ථාන 17ක් ස්ථාපිත කර තිබෙනවා. එසේම 19:38 දුරකසන සේවාව පැය 24 පුරා සතියේ දින 7ම ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී පොලිස් දෙපාර්තමේන්තුව හා සම්බන්ධීකරණය වී ශක්තිමත් ක්‍රියාවට නැංවීමට පියවර ගන්න ලබනවා. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ හිංසනයටපත් විඳිතයන් සඳහා අවශ්‍ය සේවාවන් වෙත යොමු කිරීමේ යාන්ත්‍රණය පිළිබඳ මාර්ග උපදෝස් සැකසීම පිළිබඳ දැනුවත් කිරීම, අඩු අයස් දරුවන්ට සිදුවන අයථා ගැබ්ගැරීම් වැළැක්වීම පිණිස ප්‍රාදේශීය දිස්ත්‍රික් මට්ටමින් හඳුනාගත් ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම මෙවැනි විටත් සිදුවමින් පවතිනවා. දැනට රජයේ අංශයේ ස්ත්‍රී පුරුෂ ලෙස නොසලකා වැටි ගෙවීම් සිදු කරන බැවින් විශේෂයෙන්ම කාන්තා කම්කරුවන්ට එක විදිහක වැටුපකුත් ඒ හා සමානවම රික්‍රියා කරන පුරුෂ කම්කරුවන්ට වෙනත් විදිහකට වැටුපකුත් ළමා දෙමින් ඔවුන්ගේ සමානතාවයට අගරු කරමින් ඔවුන්ට නිසි ආකාර සමතන ලබා නොලැබීම ගැන මං හිතන්නේ ඒක මේ මුළු මහත් සමාජයේම කාන්තාවන් දරුවන් වෙනුවෙන් ගන්නා වූ වැදගත් පියවරක් වෙනවා. මොකද කාන්තාව තමන්ටගේ ශක්තිය පුරුෂයෙක් හා සමානව මේ කටයුතු වලදී යොදා ගන්නා බැවින් ඇයට ඒ සමානතාවය ලබා දිය යුතුයි කියලා මම යෝජනා කරනවා. ඊට සඳහන් ක්‍රියාවන්ට අමතරව අතිගරු ජනාධිපතිතුමන්ගේ මෙහෙයවීමෙන් ඉදිරිපත් කර කැබිනට් පත්‍රිකාවේ අනුමත යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජ භාවිතයේ සමානතාවත්‍ය කාන්තාවන් සවිබල ගැනීම යන 50 කෙටුම්පත් කරමින් පවතින අතර ඉදිරියේ සම්මත කර ගැනීමටත් එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජ භාවිතයේ සමානත්වයතාවය හා කාන්තාවන් සවිබල ගැනීම සඳහා කෙටුම්පත් කර ඇති ප්‍රතිපත්ති ඉදිරියේදී බලාත්මක කිරීමටත් අපේක්ෂිතයි. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ආරක්ෂාව අයිතිවාසිකම් වඩාත් ශක්තිමත්ව තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තු 50ක් මගින් ස්වාධීන ජාතික කාන්තා කොමිෂන් සභාවක් පිහිටුවන අතර මේ විදිහට මූලික කටයුතු කර ඇති අතර 2023 වර්ෂයේදී ඒ නියම කිරීම නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අපේ අමාත්‍යාංශය සම්පූර්ණ අමාත්‍යාංශ වෙනුවෙන් බිලියන 1052ක් වැනි විශාල මුදලක් ලැබී තිබෙනවා. නමුත් මෙය තනිකරම කාන්තා සහ ළමා නෙවෙයි, සමාජ සුභසාධක කටයුතු සඳහාත් වෙන් වෙනවා. මෙහිදී වැඩිපුර මුදලක් මේ කාන්තාවන් ළමයින් සහ දරුවන් වෙනුවෙන් මේ රටේ අභිවෘද්ධිය තකා වෙන්කර කිරීමට උදව් වෙනු ඇතැයි මම හැම වෙලාවෙම කාන්තා කටයුතු පිළිබඳ ඉතාම උනන්දුවෙන් ඌමනාවෙන් කටයුතු කරන අතිගරු ජනාධිපතිතුමාටත් මගේ කාර්ය මණ්ඩලයටත් ලේකම්තුමන්ලා ඇතුළු සියලු දෙනාටත් මේ අවස්ථාව මම ස්තුති කරන්නට අවස්ථාවක් හැටියට යොදා ගන්නවා.
ස්තුති ගරු ඇමතිතුමිය. ගරු ඩලස් අලහපෙරම හිටපු අධ්‍යාපන ඇමතිතුමා, ඔබතුමාට මිනිත්තු 11ක් කාලයක් තියෙනවා.
භවිසුති ගරු මන්ත්‍රිතුමනි, මම පළමුවෙන්ම මගේ සුභපැතුම් ඉදිරිපත් කරන්න කැමති සුසිල් ප්‍රේම්ජයන්ත මගේ මිත්‍ර ගරු අධ්‍යාපන ඇමතිතුමා සාමාත්‍යංශ තුනක අපේ රාජ්‍ය ඇමතිතුමිය ප්‍රමුඛ රාජ්‍ය ඇමතිතුරු සියලු දෙනාටම අපේ සහෝදරත්වයේ දෑද්දු කරන්නට කැමතියි. අද අපි ඉතාම වැදගත් සාකච්ඡාවකට පරිවර්තනය වෙලා තියෙනවා. සභාව මිට පෙරින් තිබිච්ච විවාදවලදී නොතිබුණු යම් ශාස්ත්‍රීය සහ වගකීම් සහගත බවක් මේ විවාදය තුළ පුරාම තිබෙන බව අපි කියන්නට ඕනේ. මම විශේෂයෙන්ම මාතෘකාට ප්‍රවේශ වෙන්න පෙර ගරු ඇමතුමාට සුතිවන්ත වෙන්නට ඕන. සුසිල් ඇමතුමාට එතුමා දිනපතා මේ සභාව තුළදී කොයිතරම් කාර්යබහුල වුණත් අධ්‍යාපනය සම්බන්ධ මතුවෙන සෑම ප්‍රශ්නයකදීම සෑම ගැටලුවකදීම එතුමා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න කිසි වෙලාවක පසුබට උනේ නැහැ. හැම මොහොතේ මේ ප්‍රශ්නෙට සාධාරණ පිළිතුරක් දෙන්න එතුමා කටයුතු කරා. මම විශ්වාස කරනවා ඒක සියලුම ඇමතිවරුන් මේ ආදර්ශය ලබා ගන්නේ නම් මම හිතනවා මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර කියලා කියන විශේෂණ පදයට වැඩි වටිනාකමක් එකතු වෙයි කියලා. ගරු මන්ත්‍රීතුමියනි, මගේ කියවීමේ හැටියට අද අපි දේශපාලන අර්බුදයක් ගැන කතා කරනවා, ආර්ථික අර්බුදයක් ගැන කතා කරනවා, රටේ අපේ ජීවිත කාලය තුළදී මතුවෙච්ච බරපතලම කාරණේ කියලා මතු කරගන්නවා. හැබැයි මම හිතන විදියට මගේ විග්‍රහය තමයි මේ අපි කතා කරන අර්බුද සියල්ලම මේ රටේ දේශපාලන අර්බුදයේ අතුරු ප්‍රකාශන කියලා. සමාවෙන අධ්‍යාපන අර්බුදයේ, දේශපාලන අර්බුදයේ නෙමෙයි, අධ්‍යාපන අර්බුදයේ අතුරු ප්‍රකාශන. මේ ආර්ථික අර්බුදය, මේ දේශපාලන අර්බුදය ගොඩනගිලා තියෙන්නේ අධ්‍යාපන අර්බුදය කියන ගර්භාෂයේ. එහෙනම් මම හිතන ඔබතුමා මුලදී යෝජනා කරෙත් අපි සියලු දෙනාම මේ පිළිබඳව යම් එකඟත්වයකට සභාව එන්නට ඕනි කියලා. මේ මොහොතේ මේ රටේ මේ වර්තමාන ආර්ථික අර්බුදයේ ඉඳ විතරක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමියනි, ඔබතුමියත් මං ආඩම්බර වෙනවා, රෝණි කවිරත්න මැතිණිය මේ විෂය ගැන නිරන්තරයෙන් මේ සභාව තුළ කතා කරන වෘත්තයෙන් ගෞරවනීය ගුරුවරියක් අද මේ මුලාසනේ මේ අවස්ථාවේ සිටීම පිළිබඳව. දැන් මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ, කොවිඩ් වසංගතයෙන් පස්සේ මේ ආර්ථික අර්බුදයෙන් මතුවෙච්ච දේශපාලන අර්බුද රාශිය මැද්දේ වැඩියෙන්ම මෙරටේ බැටකාලා තියෙන්නේ අම්මල තාත්තල නෙමේ, දරුවෝ. වැඩිම හානිය වුණේ අධ්‍යාපනයට. ඒක ගීත කුමාරසිංහ මැතිණියගේ විෂයට අදාළ පූර්ව ළමාවිය මධ්‍යස්ථානයේ ඉඳලා ඉත බරපතල කඩාවැටීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපේ දේශපාලන ന്യാයපත්‍ර සකස් කිරීමේදී අපි ප්‍රමුඛත්වය මේ දරුවන් වෙනුවෙන් ලබා දෙන්නට ඕනේ කියලා කියන කාරණයට වචන වලින් විතරක් නෙමෙයි ක්‍රියාවෙන් අපි හැමදෙනාගේම සහයෝගය ලබා දෙන්නට ඕනේ කියලා මම විශ්වාස කරනවා. මම විශේෂයෙන් මගේ ස්තුතිවන්ත වෙනවා සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා, අධ්‍යාපන ප්‍රසංස්කරණය පිළිබඳ විශාල සාකච්ඡාවක් අභිමුව ඉන්නේ. අපි සුබවතුන එක සාර්ථක වෙන්නට ඕනේ කියලා. ගරු ඇමතුමනි, මෙතන මම මගේ විග්‍රහය ඉදිරිපත් කරන්නේ අධ්‍යාපනයේ තියෙන අර්බුදය, මං කෝ එක බරපතලම අර්බුදය කියලා. ඒක එක පක්ෂයකට, එක නායකයෙක්ට, එක රාජ්‍ය නායකයෙක්ට, එක අධ්‍යාපන ඇමතිවරයෙක්ට ලඟු කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි හැමදෙනාම අපේ අධ්‍යාපන ක්‍රමයම අප්ඩේට් වෙච්ච නැති එකක්. අප්ඩේට් වෙලා නැහැ. ගෝලීය තත්ත්වයට අපි ගලප්පගෙන නැහැ. වෙළඳපළත් එක්ක මේක බද්ධ කරලා නැහැ. ජාත්‍යන්තර වෙළඳපළත් එක්ක විතරක් නෙමෙයි, ජාතික වෙළඳපළත් එක්කවත් මේක බද්ධ වෙලා නැහැ. සරලව මම මේ කියන දේ කිව්වොත් විභාග ක්‍රමයේ තියෙන ඉතාම යල් පැනගිය විභාග ක්‍රමයක්. මම මෙහෙම කියන්නම් ගරු මන්ත්‍රීතුමියනි, අපේ රටේ පන්ති කාමර තියෙන්නේ 19 වෙනි ශතවර්ෂයේ. අපේ රටේ පාඨමාලා, අපේ රටේ විභාග ක්‍රමය, අපේ දෙමව්පියෝ, ගුරුවරු, පාලකයෝ අපි ඔක්කොම ඉන්නේ 20 වෙනි. හැබැයි අපේ දරුවෝ 21 වෙනි ශතවර්ෂයේ දරුවෝ. එහෙනම් මොකද අර්බුදේ? අර්බුදේ පැහැදිලි. 21 වෙනි ශතවර්ෂයේ දරුවන්ට 20 වෙනි ශතවර්ෂයේ පාඨමාලාවලයි. 21 වෙනි ශතවර්ෂයේ දරුවන්ට 20 වෙනි ශතවර්ෂයේ විභාග ක්‍රමවලින්, 19 වෙනි ශතවර්ෂයේ පන්ති කාමර ඇතුලේ උගන්වන්නේ එකේ අර්බුදය තමයි අපි මේ දකින්නේ කියවන්නේ. එනිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් දේශපාලන වශයෙන් මොන මතභේද තිබුණා අපි එකට දරුවන්ගේ නාමයෙන් හිට ගන්නට ඕනේ කියලා කියන කාරණේ අපි සිරු දනාම පිළිගන්නට ඕන කාරණාවක්. පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි ඕනම් අඟුලිමාල ගැන හැප්පෙමු, දේවදත්ත ගැන කතා කරමු. ඒක ප්‍රශ්නන්නේ පරාභව සූත්‍රය හරි බසල සූත්‍රය හරි ඕනනම් කවුරුත් කැමති නම් කාම සූත්‍රය ගැනත් ඕනනම් කතා කරන්න. ඒත් ප්‍රශ්නන්නේ. හැබැයි දරුවන්ට දාලා කාරණාවලදී කරුණා කළා රටේ අනාගතය ගැන හිතනවා නම් අපි එක මතයකට, එක තීරණයකට එන්නට ඕන
සියලු පරස්පරයන් පැත්තකට දාලා කියලා කියන එකයි මගේ යෝජනාව. මම හිතනවා ආණ්ඩුවක් විදිහට කරු සුසිල් ඇමතුමනි, අපේ ඉතිහාසයේ පළවෙනි වතාවට 48 න් පස්සේ අපේ රාජ්‍ය නායකයා හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක්, අපේ අගමැතිවරයා හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක්, අපේ සභාවේ සභානායකවරයා අධ්‍යාපන ඇමති, අපේ පාර්ලිමේන්තු ආණ්ඩුවක් සංවිධායකවරයා බස්නාහිර පළාතේ අධ්‍යාපන ඇමති, කැබිනට් එකේ 18 දෙනෙක් ගත්තොත් මේ කියන අයට අමතරව තව දෙන්නෙක් ඉන්නවා හිටපු අධ්‍යාපන ඇමතිවරු, බන්දුල ඇමතිතුමත් විජේසර් රාජපක්ෂ ඇමතිතුමත්, 18 දෙනෙන් 6 දෙනෙක් අධ්‍යාපන විෂයට අදාළ අය. එහෙනම් මම හිතන මේ අත්දැකීම් තමනාසලා රටත් එක්ක විපක්ෂයත් එක්ක දරුවත් එක්ක ෂෙයා කරගත්තොත් මම විශ්වාස කරනවා මෙතනින් ඊළඟ පියවරට යන එක ඉතාම බරපතල අභියෝගයක් නෙමෙයි කියලා. අපි විපක්ෂයේ විතර අපි සිළු දෙනාම ඒ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ කාරණාවෙදී කොණ්ඩෙසි විරහිතව එවිනුවෙන් උදව් කරන්න මැදිහත් වෙන්න එකඟ වෙන්න සූදානම් කියලා කියන කාරණේ ප්‍රතිඥාව මේ සභාවේ දෙන්නට ඕන. ගරු මන්ත්‍රීතුමනි, මම මගේ කතාව ඇතුලේ ප්‍රධාන කතා තව ස්තුතියක් ඔබතුමට කරන්නට ඕනේ. ගරු ඇමතුමා ආරම්භ කරා පළවෙනි වසරේ සිට ඉංග්‍රීසි අධ්‍යාපනය දරුවන්ට ලබා දීව ඉතාම වැදගත් පියවරක්. අපි ලෝභ වෙන්නේ නැහැ ඒ පිළිබඳව ගෞරවය ලබා දෙන්න. එවැගේම මම පෞද්ගලිකවත් ආඩම්බර වෙනවා විද්‍යාපීඨ 19 විශ්වවිද්‍යාල පීඨයන් බවට පත් කරන්න. ඔබතුමා දන්නවා මම අධ්‍යාපන ඇමතිවරයා හිටපු කෙටි කාලේ මාස 9ක කාලේ 2020 මට මතකයි පෙබරවාරි 18 වෙනිදා ගෞරව ඇමතුමනි මම මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරේ. එසම මම මේ පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ වැඩිම සතුරු වෙන පුද්ගලෙක් කියලා කියන එක ඉතාම නිහතමානීව කියන්නට ඕන. අපි සුබ පතනවා. අපි එදා ඉලක්කය තිබ්බ කරු ඇමතුමනි 2028 වෙනකොට මේ රටේ පාසල් පද්ධතියේ ඉන්න හැම ගුරුවරයෙක්ම උපාධිධාරී ගුරුවරයෙක් විය යුතුයි කියලා කියන කාරණේ. ඒක හොඳ දර්ශකයක් රටක් විදිහට ගත්තොත්. ඒ වගේම ඉතාම මෑතකදී තමනාසලා ඉතා හොඳ තීන්දුවක් ගත්තා. මම දැක්කා FB ඔබතුමාගේ පේජ් එකේ තියෙනවා පහුගිය 30 වෙනිදා ආරම්භ කරා කියලා තොරතුරු තාක්ෂණය හා ඩිජිටල් අධ්‍යාපනය වෙනුවෙන් ඩිජිටල් එඩ්යුකේෂන් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියලා වෙනම ඒකකයක් ආරම්භ කරා කියලා. ඒක හොඳ ලකුණක්. අපි සුබ පතනවා ඒ සම්බන්ධයෙන් ඒ ගනු ලැබු තීරණයට අමතරව. ඊට පරිබාහිරව ගිහිල්ලා මම කැමති කරු ඇමතුමනි ප්‍රධාන අර්බුද දෙකක් මේ මොහොතේ තියෙන අවධානය යොමු කරන්න. ඒ ප්‍රධානම අර්බුදේ තමයි දැන් මේක විභාග දෙපාර්තමේන්තුවේ හරි අධ්‍යාපන අමාත්‍යාංශය හරි පුද්ගලික වැරදක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමියනි, විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් කාලය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. දැන් මාස 6ක ප්‍රමාදයෙන් අපි අගෝස්තු වල තියන්නට ඕන A-level විභාගය අපි තියබ්බේ ජනවාරි මාසේ තියන්න වෙලා තියෙනවා. O-level දෙසැම්බර් මාසේ තියන්නට ඕන එක මැයි මාසේ. මාස 6ක් ප්‍රමාද වෙලා තියෙනවා. බලක්වා ගත නොහැකි කාරණා. මම නැවත කියනවා විභාග දෙපාර්තමේන්තුවේ දුර්වලකමක් ඉඳ නෙමෙයි. හැබැයි අපේ රටේ තිබුණේ මෙතෙක් රට සංසුන් වෙච්ච වෙලාවෙත් නිහඬව ගලාගෙන ගියපු වෙලාවෙත් A-level කරපු දරුවෙක්ට යුනිවර්සිටියකට යන්න අවුරුද්දයි මාස 3ක් බලන් ඉඳ සිද්ධ වුණා. O-level කරපු දරුවට A-level එකට යන්න මාස 7ක් බලන් ඉඳ සිද්ධ වුණා. ඒ කියන්නේ අපේ හැම දරුවෙක්ගේම ජීවිතෙන් අවුරුදු 2යි මාස 2ක කාලයක් මේ විභාග දෙක කරලා බලන් ඉඳ සිද්ධ වුණා. ඒකට තව මාස 6ක් එකතු වෙනවා.
මිනිත්තු 2ක් තියෙනවා තව.
ඒක බරපතල ප්‍රශ්නයක් දරුවන්ගේ පැත්තෙන්. දැන් විභාග ටික ඕවර්ලැප් වෙලා ගරු ඇමතුමනේ. එහෙනම් මේක සම්බන්ධයෙන් මොකක්ද අපි ගන්න ඕන තීන්දුව? පාර්ලිමේන්තුවේ ඔබතුමා අපි එකට කාර්ක සභාවක් විතර එක ඉඳගම්මු. මොනවද මේකට කරන්නට ඕනේ? විශාල ප්‍රශ්නයක් විතර අපි මේක අඳුර ගන්නට ඕනේ කියලා කියන එක මම මේ අවස්ථාවේ කියන්නේ යෝජනාවකුත් එක්ක. ඒ වගේම ගරු ඇමතුමනේ අපි තාක්ෂණ වේදේ විෂය ධාරාව පටන් ගත්ත 2012 මම තේක කොටස් කරුවෙක්. ගුරුවරු හිටියෙත් නෑ එදා. අපි වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ VTK හරි නයිටකේ හරි කාර්මික විද්‍යාලවල හිටපු ගුරුවරු දීලා తాවකාලික පදනමින් මේක පටන් ගත්තා. හැබැයි ඒ පටන් ගත්ත ප්‍රාරමාර්ථ ගරු ඇමතුමනි දැන් පොඩි ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මොකද අපි හිතුවේ කලා විෂය ධාරාවෙ ඉන්න අති බහුතර දරුවන් ප්‍රමාණය අපිට පුළුවන් වෙයි කියලා තාක්ෂණ වේදයට අවශෝෂණය කරගන්න. හැබැයි ගරු මන්ත්‍රීතුමනි පහුගිය අවුරුද්ද දිහා බැලුවම අපිට මොකද පේන්නේ? දැන් මට පේන විදියට දරුවන්ගෙන් ගිය සැරේ අවසාන ඒ ලෙවල් විභාගයේ 107,000ක් කලා විෂය ධාරාවේ 107,000ක්. හැබැයි බයෝ, මැත්, ටෙක්නොලොජි මේ විෂය ධාරාවන් තුනෙන්ම දරුවෝ ඒ ලෙවලට ආවේ 103,000යි. කලා විෂය ධාරාවෙන් විතරක් 107,000ක්. මෙන්න අර්බුදය වෙන අපි නොහිතපු පැත්තට ගිහිල්ලා. නොහිතපු පැත්තකට ගිහිල්ලා. ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ මේකට විසඳුමක් විතරද මන් දන්නේ නෑ. අතිගරු ජනාධිපතිතුමා අයවැය ලේඛන ඉදිරිපත් කරපු වෙලාවේ කිව්වා ජාතික කුසලතාවයේ නැෂනල් මෙරිට්ස් වලින් විශ්වවිද්‍යාලයට ගන්න ඒ ඉන්ටේක් එකේ 40% 50% කරනවා කියලා. ඒක හොඳයි. නරකයි කියලා කියන්නේ නෑ. හොඳයි.
මට
තව පොඩි වෙලාවක් දෙන්න ඔබතුමාම හඳුන්වා හිටපු අධ්‍යාපන ඇමතුරෙක් කියලා මට පුංචි වෙලාවක් දෙන්න. මම සුසිල ඇමතුම වුණාත් ඒ වෙලාව මට දෙයි. ගරු ඇමතුමනි, ඒ 40% නැෂනල් මෙරිට්ස් වලින් 50% කරන එක හොඳයි. අපි අපිට 50% කොහොමද තෝරගන්නේ? මෙතෙක් අපි තෝරගන්නේ දිස්ත්‍රික් පදනමින් 55%යි, දුෂ්කර දිස්ත්‍රික්කෙන් 5%යි. දැන් අපි එදා යෝජනා කරා මේ දිස්ත්‍රික් පදනම නිමා කළා ඒකට පාසල් පදනමක් ගේන්න කියලා. පාසල් පදනමක් පොද කලා විෂය ධාරාවටම අදාළ වෙන්නේ නැහැ. පාසල් 1965යි මම දන්න තරමින් තියෙන්නේ වර්ගීකරණය කරන්න. එතකට ගමේ අඩු පහසුකම් තියෙන. ඔබතුමා දන්නව අපිට වඩා උතුරු පළාතේ තියෙන අධ්‍යාපනයේ බරපතල ගැටලුව. ප්‍රාථමික ගුරුවරු ගත්තොත් 53%ක් නුපුහුණු ගුරුවරු. ඒ පළාතේ අධ්‍යාපනය ගැන අපි කතා කරන්නේ නේ. නැගෙනහිර පළාතේ අධ්‍යාපනය ඉතාම බරපතල තැනක තියෙනවා. උතුරු පළාතේ විශාල ප්‍රශ්නයක තියෙනවා. ඒ නිසා මේ පාසල් පදනම ඉතුරු 50%ට කඳුකරේ 50% ගරු ඇමතුමනි පාසල් පදනමක් හදාගත්තොත් මම හිතනවා අඩු පහසුකම් සහිතව රිමෝට් ඒරියාස් කියලා අපි කියලා කියන කලාපේ ඉන්න දරුවන්ට පාසල් වලට විශාල සහනයක් ඒවි. මම ඒක නිසා ඒක යෝජනාවක් ඉදිරියට කරන්නට කැමතියි. ඊට අමතරව තව කාරණා දෙකකට මට අවසර දෙන්න. දැන් අපේ මම කිව්වා අධ්‍යාපන ක්‍රමය පිළිබඳ මේ විභාග ක්‍රමය පිළිබඳව ඔබතුමා හොඳින්ම දන්නවා අපේ විභාග ක්‍රමය තුළ මනින්නේ දැනීම බුද්ධිය නෙමෙයි මතක ශක්තිය. මතකයේ මනින විභාග ක්‍රමයක් ඇතුලේ තියෙන්නේ. දරුවෝ කටපාඩම් කරන පුරුදු කළ පුංචි කාලේ ඉඳලා ඔබතුමා අද උදේ කිව්වා සමහර පස්වැනි ශ්‍රේණිය දක්වා විභාග නැති වෙයි කියලා. හොඳ තීන්දුවක්. ඒක ගුරුවරයට බාර දෙන්න. අපේ ගුරුවරයා දක්ෂ ගුරුවරු ඉන්නේ. අපේ විදුහල්පතිරු දක්ෂ විදුහල්පතිරු ඉන්නේ. ඔවුන්ගේ ඇගෙම මැනවින් කරයි. එහෙම නැත්නම් අපි හැමදාම කරන්නේ දැන් පෞගිය සත්‍ය දෙකකට සත්‍යකට ඉස්සෙල්ලා ඕ ලෙවල් රිසල්ට්ස් අවුට් වුණා. අපි බොහොම ආඩම්බරයෙන් කිව්වා හැම මාධ්‍ය සාකච්ඡාවකම මම දැක්ක කියනවා ඒ නමයේ ගත්තු දරුවෝ ඉන්නවා 10,000ක් කියලා. ඒ නමයේ ගත්තු දරුවෝ 10,000ක් ඉන්නවා. හැබැයි අපි කතා කරන්නේ නෑ සියලු විෂයන් අසමත් වෙච්ච දරුවෝ 6,500ක් ඉන්නවා. ඒ ලෙවල් විභාගෙ තිබුණා. ඒ නමේ ගත්තු ඒ හතර ගත්තු දරුවෝ 10,000ක්. ඒ තුන ගත්තු දරුවෝ 10,000ක්. හැබැයි ඒ තුනම අසමත් වෙච්ච දරුවෝ 27,000ක්.
ඔබතුමා අවසන්
අපේ මාධ්‍ය සමයි අපේ මාධ්‍ය අවකාශය ඩිබේට් ස්පේස් එක අපි දේශපාලනඥයෝ විදියට මේ පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්. අම්මා තාත්තා වෙන්න පුළුවන්. අපි ඒ නමේ ගත්තු ඒ තුන ගත්තු දරුවෝ ගැන විතරයි කතා කරන්නේ. අරකට අපි හේතු හොයන්නේ නැහැ. හේතු හොයන්නේ නැහැ. ඒත් අපේ දරුවෝ එකම විසඳුම තාක්ෂණ වේදය. අපි එදා ඒ ආරම්භ කරපු වැඩේ එදා පාසල් පද්ධතිය ඇතුලේ මේ පිළිබඳ වැඩි බරක් තියන්නට අපි කටයුතු කරන්නට ඕන. ඒ වෙනුවෙන් අවශ්‍ය සාකච්ඡාව රට සූදානම් කරන්නට ඕන. රට සූදානම් කරන්නට ඕන ගරු ඇමතුමනි. එසම මම මීට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම උදේ NSBM හරිත සරසවිය පිළිබඳව ඔබතුමාටත් ජනතුමාටත් අවධානය යොමු කරා. ඊට අමතරව අවසාන වශයෙන් මම පෙරපාසල් පිළිබඳවත් ගීත කුමාරසිංහ ඇමතුමියත් එහා පැත්තේ ඉන්නවා. මට අවසාන විනාඩිය කරව ඇමතුමියනි 19,261ක් පුගුර ළමාවිය මධ්‍යස්ථාන තියෙනවා. දහනමදාස් 261ක් එමෙතුමි මම හරි නේද? දහනමදාස් 261ක් තියෙනවා. දරුවෝ 580,000 කට දරුවෝ ඉන්නවා. දරුවෝ ඉන්නවා. 37,000 ගුරුවරයන් ඉන්නවා ප්‍රාථමික අධ්‍යාපනයේ. අපි අපේ ජාතික ප්‍රතිපත්තිය හදන්න අපි ප්‍රමාද වුණා. ප්‍රතිපත්තියක් නේ. අඩු ගනේ මම සුදිවන්ත වෙනවා පහුගිය කාලේ කරිකියුලම් එක හැදුවා. අපේ විෂය මාලාවන් හැදුවා. මම ඒක සුදිවන්ත වෙනවා. ඒක ලොකු දෙයක්. ඒක ලොකු පිම්මක්. පළාත් සභාවේ පළාත් සභාවට වෙන වෙන දේවල් තිබ්බේ. අපි දැන් ජාතික අධ්‍යාපන පාඨමාලාවක් තියෙනවා. හැබැයි ඊළඟ දේ තමයි මේ ප්‍රතිපත්තිය හදන එක. මෙතන තමයි අපේ දේශ අපේ අධ්‍යාපන ක්‍රමයේ පදනම ගොඩනගන්නේ. ප්‍රාථමික අධ්‍යාපනය ඇතුලේ. ඒ නිසා ඒ වෙනුවෙනුත්
අවශ්‍ය
නායකත්වය ලබා දෙන්න කියලා ඉල්ලන අතරේ නැවත වතාවක් මම අවධාරණය කරනවා රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අපි තාත්තල විදියට අම්මල විදියට ප්‍රාථමික ගෝත්‍රික දේශපාලනේ මුළු මනින්ම පැත්තකට තියලා ඒ වෙනුවෙන්
අවසන් කරන්න
ගන්න. අත්සල් බඳ ගන්න සූදානම් කියලා කියන එක ප්‍රකාශ කරමින් අමතර විනාඩි කීපයක් කරලා ලබා දීම පිළිබඳව ඔබතුමිය නමගේ කෘතවේදීත්ව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.
ගරු පියල් නිශාන්ත සිල්වා ගරු රාජ්‍ය අමාත්‍යතුමා ඔබතුමාට මිනිත්තු 5. ඔව් වර්ණ මහත්තයා.
ස්තුතියි ඔබතුමියට ගරු අමාත්‍යතුමනි පොඩි කාරණාවක් තියෙනවා ඔබතුමාට විශාල වැඩ කොටසක් තියෙන කියලා අපි දන්නවා පළාත් 9ම පළාත් සභාවත් නැහැ. තින්සා ඒ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇත්තරම ෆිසිකල් එඩුකේෂන් එතකොට උපාධිධාරීන් මේ වෙනකොට බැජස් 8ක් විතර අවුට් වෙලා තියෙන ගරු අමාත්‍යතුමා. එතකොට ඒගොල්ලෝ මේ ෆිසිකල් එඩුකේෂන් ගත්තෙම ඩිග්‍රී එක ඒ ලෙවල් වලට උගන්නන්න ෆිසිකල් එඩුකේෂන්. හැබැයි දැන් අද වෙනකොට බැජස් 8ක් අවුට් වෙලා තිනවා තාම ඒ ලෙවල් වලට ෆිසිකල් එඩුකේෂන් පටන් අරන් නැහැ කියන එකයි තියෙන්නේ. ඒ නිසා ඔබතුමා IT පැත්තෙන් අලුතෙන් පටන් ගන්නවා වගේම ඒකත් මොකද උපාධිධාරීන් බැජස් 8ක් අවුට් වෙලා දැන් රැකියාව ග්‍රහිත උපාධිධාරීන් වලට පත් වෙලා. ඒ සම්බන්ධිනුත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලා
සිටි. ස්තුතියි ගරු රාජ්‍ය අමාත්‍යතුමා විනාඩි 5යි.
මුලසුන හොබවන ගරු මන්ත්‍රීතුමියනි අධ්‍යාපන ළමා හා සහකාන්තා සමාජ සම්බල් ගැන්වීමේ අමාත්‍යාංශයේ වැසියසේට කතා කරන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. වගේම හිටපු මේ විශේෂ පතේට හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට විනාඩි 5කින් මොනවද කතා කරන්න කියන එක පිළිබඳව මට ගැටලුවක් තියෙනවා. මොකද මේ සම්බන්ධව කළ බොහෝ දේවල් තියෙනවා. වගේම තව කළ යුතු බොහෝ දේවල් තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක මම හිතන්නේ විනාඩි 5ෙන් කතා කරන්න විදියක් නැහැ. සමහර වෙලාවට ඇත්තටම කනගාටු වෙනවා මේ සභාව තුළ අත්‍යවශ්‍ය විෂය පතයන් සම්බන්ධව කතා කළ යුතු කාල වේලාවක් නොමැති වීම සම්බන්ධව. විශේෂයෙන්ම මුළුසුනේ ගලු මන්ත්‍රීතුමියනි අපි මේ විධිමත් අධ්‍යාපනය පිළිබඳව කතා කරනවා. මේ විධිමත් අධ්‍යාපනය කතා කරනකොට විධිමත් අධ්‍යාපනයේ තිමිරිගේ තමයි පෙරපාසල. මෙන්න මේ පෙරපාසල් පද්ධතිය පිළිබඳව ගත්තන් පස්සේ කුඩම්මගේ සැලකිලි තිබුණා. ඒ පෙරපාසල් විධිමත්භාවයෙන් තිබුණ නැහැ. ඒ වගේම පෙරපාසල් ගුරුවරයාගේ අභිමානය පිළිබඳව ගැටලු රාශියක් ඇති වෙලා තිබුණා. අන්න එවැනි අවස්ථාවකදී අපි මේ ගිය ආණ්ඩුව විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව තුළ මේ විෂයපතේ භාරව හිටපු කෙනෙක් හැටියට විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරන්නට මට හැකියාව ලැබුණා. ඒ වැඩ කොටස මම සතුටු වෙනවා මගේ ගරු ඇමතුමිය ඉදිරියට ගෙනියාම සම්බන්ධව. ඒ වගේම එහිදී අපි විශේෂයෙන්ම මේ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව මම හිතන්නේ මගේ ගරු ඇමතුමා ඩලස් ඇමතුමා මේ පිළිබඳව කතා කරා. තවත් විපක්ෂේ කවුරු හරි කතා කරලා තිබුණා. අපි ඉතාමත්ම හොඳින් මේ ජාතික ප්‍රතිපත්තිය සකස් කරන්නට අවශ්‍ය කරන සියලු පසුබිම් නිර්මාණය කළා. ඒ අවශ්‍ය කෙටුම්පත හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි බොහොම උත්සාහකාරයෙන් අපි බාර දීලා ඒ අවශ්‍ය කටයුතු කරා. ඉතිරි මං හිතන්නේ ගරු ඇමතුමනි තව බොහොම සුළු කොටසයි තියෙන්නේ. ඒ කොටස ක්‍රියාත්මක කරන්නට මගේ ගරු ඇමතුමිය වග බලා ගනී කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම පෙරපාසල් ගුරුවරු ගැන කතා කරනකොට අර මම පෙරපාසල් ගුරුවරුන්ගේ අභිමානය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තිබුණා. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ රජයේ කාලේ තුමා ගුරුවරුන්ට රුපියල් 2500ක් ලබා දෙන්නට
කටයුතු කරා. ඒක ඊළඟට යහපාලන ආණ්ඩුව කාලේ මේක රුපියල් 250 දක්වා අඩු කරා. නැවත මම මේ ගුරුවරුන්ගේ අභිමානය සඳහා 2500 දීමනාව ලබා දීමේ කටයුත්ත ආරම්භ කරා. ඒ වගේම තමයි මෙන්න මේ පෙරපාසල් වලට අපි මේවන විට මේ තියෙන්නේ ප්‍රගතියක පිය සටහන් පෙරපාසල් සම්බන්ධව ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල. එයිදී අපි විශේෂයෙන්ම පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම, පෙරපාසල් ගුරුවරුන් 1500ක් සඳහා විදේශීය පුහුණුව, එංගලන්තයේ විශ්වවිද්‍යාල 4කින් රුපියල් කෝටි 30කට වැඩි මුදලක් මේ රාජ්‍ය ප්‍රතිපාදන පාවිච්චි නොකර මේ අයට පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. පෙරපාසල් ක්‍රියාත්මක කරන්නට ඉතාමත්ම පහසුනා කොවිඩ් ව්‍යසනයේ කාලේ ඒ දිනවල පෙරපාසල් දරුවෝ සහ ගුරුවරු වෙනුවෙන් සෞඛ්‍ය සුරක්ෂිතභාවය වෙනුවෙන් ඉතාමත්ම විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරා. පෙරපාසල් ගුරුවරුන් ආරම්භ කරපු ගුරු අභිමානී වැඩසටහන ක්‍රියාත්මක කරා. ඒ වගේම සියලුම පෙරපාසල් වල භෞතික සම්පත් සංවර්ධනය සඳහා සෞභාග්‍ය පෙරපාසල් නමින් විශාල මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් අපි ඒ පෙරපාසල් වලට ලබා දීලා බොහොම අලංකාර පෙරපාසලක් නිර්මාණය කරන්නට අවශ්‍ය කරන කටයුතු කරා. දැනුත් ඒ කටයුත්ත ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම ළමා ලේකම් කාර්යාලය වෙත පෙරපාසල් ගැටලු පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම හා කඩිනමින් විසඳීම් ලබා දීම, මේ වගේ විශාල වැඩ කොටසක්
අපිට පෙරපාසල්
ක්ෂේත්‍රය තුල ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබුණා. ඒ වගේම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පිළිබඳව කතා කරනකොට අපි විශේෂයෙන්ම මේ දරුවෝ මේ රටේ සම්පතලු, මේ රටේ අනාගතයේ දරුවලු. හැබැයි දරුවෝ දැන් දශක ගණනාවක් තිස්සේ අපයෝජනයට ලක් වෙනවා, හිංසනයට ලක් වෙනවා, පුංචිම පුංචි දරුවෝ ගැබ් ගන්නවා. අන්න ඒ නිසාම අපි ආරම්භ කරා සහන් එළිය කියන වැඩසටහන. ඒ සහන් එළිය කියන වැඩසටහන ආරම්භ කරලා දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ගිහිල්ලා අපි මෙන්න මේ தත්ත්වය, මේ ඛේදනීය தත්ත්වය වළක්වන්නට අවශ්‍ය කරන කටයුතු කරා. මා හිටපු කෙටි කාලය තුළ මගේ ගරු මුළුසුනේ ඉන්න මන්ත්‍රීතුමිය දන්නවා, ඒ වෙනුවෙන් අපි ඒකාබද්ධ ප්‍රවේශයෙන් යුතුව අපි එකට එකතු වෙලා ක්‍රියාත්මක කරා. ඒ වගේම තමයි විශේෂයෙන්ම දරුවන් සඳහා විශේෂයෙන්ම නඩු විභාග වලදී මේ වීඩියෝ සාක්ෂි පටගත කිරීමේ මධ්‍යස්ථාන ඇති කරා. ඒ වගේම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටවල අවුරුදු 23කට වැඩි ජාතික දත්ත පද්ධතියක් තිබුණ නැහැ. දත්ත පද්ධතිය අපි සකස් කරා. ඒ වගේම ළමා සංවර්ධන මධ්‍යස්ථාන ලංකාවේ 379ක් තියෙන මේ 379ටම රුපියල් මිලියන 25කට වැඩිය පෞද්ගලික දායකත්වයේ ලබාගෙන ප්‍රතිපාදන ළමයි 10632කට අවශ්‍ය කරන පරිගණක ඥානය ලබා දීමේ මධ්‍යස්ථාන ඇති කරා. මුස්ලිම් මන්ත්‍රීතුමිනි විනාඩියක් ලබා දෙන්න. ඒ වගේම මේවන විට අපි පැහැදිලිවම දන්නෝ මේ සියලු දේවල් ක්‍රියාත්මක කරාට වැඩක් නැහැ. මේ රටේ ඉන්න දරුවෝ ටික ආරක්ෂා කරන්න, කාන්තාවෝ ටික ආරක්ෂා කරන්න නම් ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕනේ. ආකල්පමය වෙනස ඇති කරේ නැති වුණොත් අපිට මේ කටයුත්ත කරන්න බෑ. ඒ නිසා අපි අම්මා උරුමේ වැඩසටහන, මාතෘ අභිමානී වැඩසටහන වගේ වැඩසටහන්, ඒ වගේම දැරියන්ගේ සනීප ආරක්ෂාව වෙනුවෙන් විශාල පෞද්ගලික ආයතනත් එක්ක සම්බන්ධ වෙමින් විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරා. ඉතින් ඒ වැඩ කොටස ක්‍රියාත්මක කරගෙන යනකොට තමයි අරගලය ආවේ. අරගලය මේ සියලු කටයුතු ටික දිය කරා. ඒක නිසා ඉතාමත්ම කනගාටුදායක තත්ත්වය. එවැනි තත්ත්වයක්, අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවුණා නම් අපිට දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යන්න තිබුණා. මුලසුනේ මන්ත්‍රීතුමියනි, බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු MS තෞෆික් මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. සභාගිය තලමේ සංගම ගෞරව උරුපිනර අවකලේ ඉන්ද්‍ර கல்வி அமைச்சின் வரவு செலவு திட்ட குழுநிலை விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களை கூறுவதற்கு நேரம் ஒதுக்கி தந்தவங்களுக்கு எனது நன்றியினை தெரிவித்துக் கொள்கின்றேன். உண்மையிலேயே இந்த நாட்டில் எத்தனையோ அமைச்சுகள் இருந்தாலும் கல்வி அமைச்சு என்பது ஒரு முக்கியமான ஒரு அமைச்சு. காரணம் என்னவென்றால், இந்த நாட்டில் எதிர்கால நல்லொழுக்கமுள்ள தலைவர்களை, கல்விமான்களை உருவாக்குகின்ற ஒரு அமைச்சாக இருந்து கொண்டிருக்கின்றது. ஏனைய அமைச்சுக்களை எடுத்துக்கொண்டால் உட்கட்டமைப்பு வசதிகளையும் வேறு வேறு அபிவிருத்தி திட்டங்களையும் செய்கின்ற அமைச்சராக இருந்தாலும் நாட்டில் உண்மையான ஒரு ஒரு நாட்டின் நல்ல சந்ததியினரை உருவாக்குகின்ற ஒரு அமைச்சராக கல்வி அமைச்சர் இருந்து கொண்டிருக்கின்றது. ஆனால் தற்பொழுது உங்களுக்கு தெரியும், நாட்டில் பாடசாலை மாணவர்களுக்கு கூட இன்று அவர்களுடைய அந்த இனிப்பு பண்டங்கள் அதே போன்ற இனிப்பு முட்டாய்களில் போதை வஸ்தை கலந்து கொடுக்கக்கூடிய ஒரு ஒரு பாரதூரமான செயல்கள் தற்பொழுது இந்த நாட்டில் நடந்து கொண்டிருக்கின்றது. உண்மையிலே இதை எங்களுடைய கௌரவ அமைச்சர் அவர்களும் சம்பந்தப்பட்ட பாதுகாப்பு அதிகாரிகளும் போலீஸ் உத்தியோகத்தர்களும் இதை மிகவும் தீவிரமாக கண்காணித்து இதற்கான நடவடிக்கையை கடுமையான நடவடிக்கையை எடுக்க வேண்டும். ஏனென்றால் சிறு பாடசாலை மாணவர்களை நாங்கள் பாரதூரமான ஒரு நிலைக்கு தள்ளக்கூடிய ஒரு நிலையில் நாங்கள் இருந்து கொண்டிருக்கின்றோம். உண்மையிலேயே தற்பொழுது எங்களுடைய கௌரவ கல்வி அமைச்சர் அவர்கள் நல்ல அனுபவம் உள்ள ஒரு ஒரு சிரேஷ்ட ஒரு அரசியல்வாதி, நீண்ட காலமாக ஏற்கனவே கல்வி அமைச்சில் அவர் அமைச்சராக இருந்திருக்கின்றார், நல்ல நல்ல திட்டங்களை செய்திருக்கின்றார். அந்த வகையில் தற்பொழுது கல்வி சீர்திருத்த ஒரு சீர்திருத்தம் ஒன்றை கொண்டு வருவதற்கான நடவடிக்கைகள் எடுக்கப்பட்டு வருகின்றது. அதில் கொத்தனி முறையிலான பாடசாலை கொத்தனி முறையிலான முறை அதே போன்று கல்வி அபிவிருத்தி சபை என்ற விடயங்களை கணக்கில் கொண்டு வேலைகள் நடந்து கொண்டிருக்கின்றது. அதே நேரம் திருவண்ணாமலை மாவட்டத்தை பொறுத்தவரையில் அன்று அவருடைய அந்த கல்வி சீர்திருத்த கூட்டத்தில் கலந்து கொண்டு சில பரிந்துரைகளை நானும் கேட்டுக்கொண்டேன். திருவண்ணாமலை மாவட்டத்தில் உண்மையிலேயே குச்சவலி புல்மோட்டை நிலாவலி போன்ற பிரதேசம் திருவண்ணாமலை கல்வி வலயத்துக்குள் வருகின்றது. புல்மோட்டையிலிருந்து கிட்டத்தட்ட நாங்கள் திருவண்ணாமலைக்கு வருவதாக இருந்தால் சுமார் 55-60 கிலோமீட்டர் தூரம் வர வேண்டும். ஆகவே கௌரவ அமைச்சரவரிடம் கேட்டு அவர் உடனடியாக மேலதிக செயலாளருக்கும் ஒரு உத்தரவை இட்டிருக்கின்றார். அங்கு புதிதாக குஜவலி பிரதேசத்துக்கு ஒரு புதிதாக ஒரு கல்வி வலயத்தை உருவாக்குவதற்கான ஒரு நடவடிக்கை எடுக்க வேண்டும் என்று கௌரவ அமைச்சர் அவர்களிடம் கேட்டிருக்கின்றேன். அதே போன்று தம்பலகமும் முள்ளிப்புத்தானை பிரதேசத்திலும் சனங்கள் செறிவாக வாழ்கின்ற அந்த பிரதேசத்திலும் ஒரு புதிதாக ஒரு கல்வி வலயத்தை உருவாக்க வேண்டும் என்று எங்களுடைய கௌரவ அமைச்சர் அவர்களிடம் வேண்டுகோள் விடுத்திருக்கின்றேன். இந்த சீர்திருத்தம் செய்யப்படுகின்ற பொழுது, இந்த நிர்வாக கட்டமைப்பு ஏற்படுத்தப்படுகின்ற பொழுது அந்த விடயங்களையும் கவனத்தில் கொள்ள வேண்டும் என்ற விடயத்தை நான் கேட்டுக்கொள்கின்றேன். அதே போன்று கல்வி கல்லூரியில் முடித்து நியமனம் பெற்றவர்கள் தற்பொழுது மாவட்டத்துக்கு வெளியே வெளி மாவட்டங்களில் நீண்ட காலமாக சேவையாற்றி வருகின்றனர். அவர்களுக்கு அவர்களுடைய சொந்த மாவட்டங்களில் சேவையாற்றுவதற்கான ஒரு நடவடிக்கையை கௌரவ அமைச்சர் அவர்கள் எடுக்க வேண்டும். ஏனென்றால் தற்பொழுது உங்களுக்கு தெரியும், நாட்டில் ஏற்பட்ட இந்த பொருளாதார பிரச்சனையின் காரணமாக அவர்களுக்கு வழங்கப்படுகின்ற சம்பளத்தின் மூலம் வெளி மாவட்டத்தில் வேலை செய்வது என்பது உண்மையிலேயே சேவையாற்றுவது என்பது உண்மையிலேயே பாரிய ஒரு சிக்கலான ஒரு விடயமாக இருந்து கொண்டிருக்கின்றது. ஆகவே அவர்களுக்கு நீண்ட காலமாக சேவையாற்றி வருகின்ற வெளி மாவட்டத்தில் சேவையாற்றுகின்ற அந்த ஆசிரியர்களுக்கு தங்களுடைய சொந்த மாவட்டங்களுக்கு இடமாற்றத்தை பெற்றுக் கொடுக்க வேண்டும் என்ற வேண்டுகோளையும் விடுக்கின்றேன். அதே போன்று புதிதாக கல்வி கல்லூரியில் பயிற்சி நெறியை முடித்த ஆசிரியர்கள் மிக அண்மையில் அவர்கள் நியமிக்க இருக்கின்றார்கள். அங்கு நியமிக்க இருக்கின்ற அந்த ஆசிரியர்களை அவர்களுடைய சொந்த மாவட்டங்களுக்கு நியமிக்க வேண்டும் என்ற ஒரு வேண்டுகோளையும் நான் இங்கு விடுக்க விரும்புகின்றேன். அதே போன்று நான் கடந்த அரசாங்கத்தில் கிண்ணியா பிரதேசத்தில் உப்பாறு என்ற பிரதேசத்தில் 12 ஏக்கர் காணி எடுத்து காணியை பெற்று அங்கு ஒரு பல்கலைக்கழக கல்லூரி ஒன்றை அமைப்பதற்கான ஒரு நடவடிக்கை எடுத்து கிட்டத்தட்ட முன்னாள் நிதியமைச்சர் கௌரவ மங்கள சமர வீர அவர்களிடமிருந்து ஒரு 50 மில்லியன் ரூபாயை பெற்று அதற்குரிய வேலைகளை ஆரம்பித்தது போல் அப்படியே தற்பொழுது நிதி இல்லாமல் இடைநிறுத்தப்பட்டிருக்கின்றது. அந்த பல்கலைக்கழக கல்லூரிக்கு மீண்டும் ஒரு நிதியை ஒதுக்கீடு செய்து அந்த அந்த பல்கலைக்கழக கல்லூரியை ஆரம்பிக்க வேண்டும். ஏனென்றால் திருவண்ணாமலை மாவட்டத்தை பொறுத்தவரையில் உண்மையிலே உயர்கல்வி நிறுவனங்கள் ஒன்றுமே இல்லை. இல்லாத காரணத்தினால் அட்லீஸ்ட் குறைந்தபட்சம் இந்த பல்கலைக்கழக கல்லூரியாவது அவர்கள் ஆரம்பித்து அங்குள்ள மாணவர்களுக்கு அந்த வசதியை ஏற்படுத்தி கொடுக்க வேண்டும். அதே போன்று ப்ரீ ஸ்கூல் டீச்சர்ஸ் டீச்சர்ஸுக்கான அந்த தற்பொழுது மாதாந்தம் ஒரு 4000 ரூபாய் மட்டும் ஒரு அலவன்ஸ் கொடுக்கின்றார்கள் அந்த முன்பள்ளி ஆசிரியர்களுக்கு. உண்மையிலேயே தற்பொழுது உங்களுக்கு தெரியும் நாட்டில் இருக்கின்ற இந்த நிலைமையில் அந்த 4000 ரூபாய் மாதம் 4000 ரூபாய் மாத்திரம் வழங்கப்படுகின்றது. அந்த 4000 ரூபாயை வைத்து உண்மையிலேயே தற்பொழுது ஒன்றுமே செய்ய இயலாத நிலையில் இருந்து கொண்டிருக்கின்றார்கள். நான் நினைக்கின்றேன் அந்த 4000 ரூபாய் ஒரு நாளைக்கு கூட காணாது, ஒரு நாள் செலவினங்களுக்கு கூட அது போதாது என்ற நிலையில் இருந்து கொண்டிருக்கின்றது. ஆகவே குறைந்தபட்சம் அட்லீஸ்ட் குறைந்தது மாதம் ஒரு 10000 ரூபாயாவது அந்த முன்பள்ளி ஆசிரியர்களுக்கு வழங்கப்பட வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு, அதே போன்று எங்களுடைய தென்கிழக்கு பல்கலைக்கழகம் இங்கு மருத்துவ பீடத்தை ஆரம்பிக்க வேண்டும் என்று எங்களுடைய கௌரவ அமைச்சர் அவர்களிடம் ஒரு வேண்டுகோளை
விடுக்கின்றேன்.
அந்த வேண்டுகோளை அவர் ஏற்றுக்கொண்டு எதிர்காலத்தில் இந்த நடவடிக்கை எடுப்பார் என்று கூறி விடைபெறுகின்றேன்.
ஸ்துதி.